පටිච්ච සමුප්පාද ධර්මකාණ්ඩය තුල තිබෙන තණ්හා පත්‍යා උපාදානම් කියන තැන කියවුන උපාදාන කියන පදේ පිළිබඳව සාමාන්‍ය විස්තරයක් අද තේරුම් ගන්නයි මේ බලාපොරොත්තු වෙන්නේ. තණ්හා කියන්නේ කුමක්ද කියන කාරණේ මීට පෙර මේ පින්නතුන් ආන්ට ඇති ශ්‍රවණය කරන්ට ඇති. අපි එතෙන්දී දැනගත්තා ඒ තැන ආවෙන තත්ත්‍ර තත්රාභි නන්දනී ආදි වශයෙන් පෙන්න ඒ තැන ඇලෙන බැඳෙන ස්වභාවයක් තියෙනවා. මනවදන රූප, මනවදන ශබ්ද, මනවදන ගන්ධ, මනවදන රස, මනවදන ස්පර්ශ, මනවදන ධර්ම කියන මෙන්න මේවට ඒ තැන ආවෙනවා. එන ඒ තන්නේ ආවිලා තණ්හා කියන මානසිකත්වයක් උදා වෙනවා. ඒකට හේතුව අපි කිව්වා නිත්‍යයි සැපයි ආත්මයි කියන මේ මානසිකත්වයේ මේ මුලා දෘෂ්ටිය හේතු කොටගෙන ලෝක සත්‍යයට මේ ලෝකේ හරි වටිනවා කියලා හැඟෙන නිසා, හරි සාර ධර්මයන්ගේ යුක්තයි කියලා හැඟෙන නිසා ලෝක සත්‍යය ඒවට බැඳිලා ඒවට ඇලෙනකොට මොකද වෙන්නේ? ඒවායින් බැඳීමක් හට ගන්නවා. ඒවා අත්හැරලා යන්න බෑ. ලං වේලා ඇලෙනවා. ඇලුනට පස්සේ බැඳෙනවා. අන්න ඇති වෙන දෙයක්. උපාදානේ වුණා කිව්වේ මොකද්ද? මෙන්න මේ ආකාරයෙන් ආසන්නයට ඇදිලා ආසන්නයට බැඳිලා හිටිනවා. දැන් මෙතෙන්දී අපි දකින්න ඕනේ සත්ත්ව පුද්ගල වශයෙන් පෙන්නන ලෝක සත්‍යයගේ මුලාවක් තියෙනවා. මේ සත්‍යය කියලා කොටසක් වෙනම විද්‍යාමාන වෙනවා. ඒ සත්‍යයා කියන එක නෑ හැදුන ආකාරයේ පෙන්නකොට සත්ත්ව පුද්ගල දෘෂ්ටිය ඉවත් වෙලා අපිට යථාබෝධයක් ලැබෙනවා. මේක හේතුඵල ක්‍රියාදාමයක් නේද කියලා දකින්න. මේ සත්වයා කියන්නේ එක්තරා මායා දර්ශනයක්, මායා ස්වභාවයක්, හේතුඵල ක්‍රියාදාමයකින් ගොඩනැගෙන මායා ස්වභාවයක් කියලා. මෙන්න මේ ටික හරියට දකින්න පටන් ගන්නවා මේ ධර්මයේ හරියට තේරුම් ගත්තාම. මෙන්න මෙතෙන්දී අපි දකින්න ඕනේ මේ උපාදානය කියනකොට මොනවද අපි උපාදාන කරලා තියෙන්නේ? ඇයි උපාදාන කරන්න හේතුව? මේ පංචකාම වස්තු හරි ප්‍රියයි මනාපයි කියන හැඟීම එනකොට ඒවැ හිත ඇලුම් කරපුවාම එබඳු දෙයට අවශ්‍ය කරන දේවල්, පරිහරණයට අවශ්‍ය කරන දේවල් ළඟා කරගෙන අන්නේ කරා බැඳෙන්න පටන් ගන්නවා. ඒ මනවදන රූප මුල් කරගෙන මනවදන රූප සඳහා යමක් අවශ්‍යද? එබඳු වන්නා රූප වස්තු ඇතුළු කරගත්තාම ඒ අල්ලාගත් දේ තුලින් ඉවතට යන්න බෑ. අන්න උපාදාන වුණා. දැන් මොකද්ද මේ කාම වස්තුවක් උපාදාන කළා. මනවදන රූප මුල් කරගත්ත කාම වස්තුවක් ඒක අල්ලාගත්තා. ඒකේ බැඳුණා. අතාරින්න බැරුව ගියා. අතරින් මෙරුව අල්ලගෙන ඉන්නවා. අනිබඳු ස්වභාවයක් තමයි මෙතන උපාදාන වුණා කියලා කියන්නේ. ඒ වගේ මනවරණ શબ્දයක් හරි මිහිරි හරි හොඳයි කියලා හිතන ගත්තහම ඒකට අවශ්‍ය කරන්නා වූ අංගෝපාංගයන් එකතු කරලා ඒවා සමග බැඳෙනවා. ඒතන හොඳයි කියලා හා වුණා, තණ්හා වුණා. එතකොට මොකද වෙන්නේ? අන්නේ කාම වස්තුවරත් බැඳෙනවා. ඒ වගේම ගන්ධය ගෙන දෙන මනවරණ මිහිරි, ඒ වගේම සුවඳ ගෙන දෙන යම් යම් දේවල් තිබුණාම ඒකෙන් ඒ සුවඳට ඇලුනාට පස්සේ මොකද වෙන්නේ? ඒ සුවඳට අවශ්‍ය කරන්නා වූ දේවල් හොයලා බලලා ඒ උපකරණයන් අල්ලගෙන ඒවටත් බැඳෙනවා. අන්න බැඳුනහම මොකද වෙන්නේ? උපාදානයක් ඇති වුණා එතනත්. ගන්ධය පිළිබඳ උපාදානයක්. රසවත් දේවල් රසයි කියන හැඟීමෙන් අරගත්තාම ඒ රසයේ ගිජු වෙලා රස ප්‍රියමනාප වෙලා ඒ රසයේ තණ්හා කරලා ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ රසයේ ගෙන දෙන්න හේතුකාරක වුණා වූ දේවල් හොයලා අන්න ඒවට ඇලෙන්න පටන් ගන්නවා, බැඳෙන්න පටන් ගන්නවා. එතකොට සස හැඟීමට බැඳිලා එක පැත්තකින් ඒකට අවශ්‍ය කරන දේ සමග එක් වෙලා බැඳිලා තව පැත්තකින් මෙන්න මේ ආකාරයේ මානසිකත්වයේ ගොඩනැගෙනවා. ද්‍රව්‍ය වස්තු තිබුණ තැනමයි. නමුත් අපි මනසේ ඒවට බැඳිලා ඒවා මගේ, ඒවා මට ඕනේ, ඒවා මගේ ගුණේ, මම කියන එකේ පවත්වන්න ඕනේ කියලා මේ ආකාරයේ මම මගේ කියන දෘෂ්ටියකින් ඒවාට බැඳිලා මේ ලෝකයේ තියෙන දේවල් මනසේ බැඳගෙන ඉන්නවා. ද්‍රව්‍ය වස්තු තියෙන තැන තිබුණට මනසෙන් බැඳුනොත් තමයි ඒ මේ කියන්නා උපාදානයේ නැවති මුලාව හටගන්නේ. උපාදානයේ නැවති බැඳීම හටගන්නේ. ඒ විදිහට රූපය පිළිබඳව, ශබ්ද පිළිබඳව, ගන්ධ පිළිබඳව, රස පිළිබඳව, පොට්ටබ්බයන් පිළිබඳව, මේ පංච කාමයන් පිළිබඳව ඒ කාම වස්තුන් කෙරෙහි බැඳිලා මානසිකත්වයේ උදා වුණාද මෙන්න මේ අවස්ථාවට කියනවා කාම උපාදානයේ සිද්ධ වුණා. දැන් මේ උපාදානය කියන එක පින්නකොට කාමයේ උපාදාන කරපු හැටි. ඒතර මොකද කරන්නේ තවත් කෙනෙක් මේ ස්වභාවය මට කොච්චර හොඳද, මේ තත්ත්වතානාන්තරේ කොච්චර හොඳද, මේම දෙවියෙක් වෙන්න ඇත්නම්, මේබඳු බ්‍රහ්මයෙක් වෙන්න ඇත්නම්, මේ ස්වභාවයට ඇත්නම් කොච්චර හොඳද කියලා මෙන්න මේ ආකාරයෙන් තමාට ඇතිවෙනවා. මේ ලෝකයේ පැවැත්මට හේතු වෙන මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන මේවා අතරත්, ඒවා අතර සැරිසරන්ට ඇසකන දිවනාසයේ ශාරීරිය මන කියන මේ කුලස්තික අතරත් පැවැත්මක් ගොඩනගා ගන්න හිතෙනවා. තමන්ට අවශ්‍ය අවශ්‍ය ආකාරයට. අනිබඳු වන්නාව තැනකට හිටපුවාම හිතමුකින් වෙන්නේ ඒ තැනත්තාට ඇති වෙනවා භවයේ පිළිබඳව හැඟීමක්. ඒතර ඒක මොකද වෙන්නේ ඉතින් ඇති වෙන්නේ අන්න ඒතර ඒ වගේම දෘෂ්ටියක් ඇති වෙනවා. මේවා නිත්‍යයි, මේවා සැපයි, මේවා තමයි හරේ තියෙන්නේ, මේවා තමයි රසාස්වාද දෙන්නේ, මේවා කොච්චර වටිනවද. මෙන්න මේ විදිහට දෘෂ්ටියක් හට ගන්නවා. මෙන්න මේ හටගත්තාම මොකද කරන්නේ? ඒ දෘෂ්ටිය නිසා පුද්ගලයා ලෝක පැවැත්මට බැඳෙනවා, මම කියන මගේ කියන තැනට බැඳෙනවා. මෙන්න බැඳුනහම මොකද වෙන්නේ? ditthu upadana කියනව අවස්ථාවක් මෙතෙන්දි වතු වෙනවා. මේ තව එකක්, කාම උපාදාන, ditthu උපාදාන. ඊට පස්සේ මොකද වෙන්නේ? එතන යන පුද්ගලයා එතෙන් ගිහිල්ලා ඉතින් කාමයට වැටෙනවා, ඒ වගේ දෘෂ්ටියට වැටෙනවා. ඒ වගේම සීලබ්බත උපාදාන. නොඒක ආකාරයෙන් සීලුත රැකලා නොඒක ආකාර වැඩපිළිවෙළවල් අනුගමනය කරලා මේ තත්ත්වයට මම පත් වෙන්න ඕනේ. මේ තත්ත්වය කොච්චර හොඳද කියලා. ලෝක පැවැත්මේ හොඳ දෙයක් ගැන සිහි කරගෙන හොඳ දෙයක් ගැන හිතාගෙන මුලා දෘෂ්ටිය නිසා පුද්ගලයා මොකද කරන්නේ? ඒ දේ ලබා ගැනීමට එක එක වැඩපිළිවෙළවල් අනුගමනය කරනවා. අනුගමනය කරමින් ඒ දේ ගොඩනගා ගන්න උත්සාහ කරලා ඒ අවස්ථාවන්හි බැඳෙනවා. මෙන්න මෙතෙන්ට බැඳලාම කියනවා ඒ පුද්ගලයාට සීලබ්බත උපාදානයට පත් වුණා. ආ සීලබ්බත උපාදානය කළා. ඒ වගේම ඒව ආත්ම දෘෂ්ටියෙන් අරගෙන මම කියන්න මගේ කියන්න මගේ ආත්මය කියන හරි වටිනා දේවල් කියන දෘෂ්ටියෙන් බැඳනහම මොකද වෙන්නේ? අත්තවාද උපාදාන කියන ආකාරයෙන් හතර ආකාරයක් මේ ආකාරයෙන් බැඳිලා මෙසේ මේ උපාදාන කියන මේ බැඳීම නැగిලා එනවා. මොකද මේ පෙන්වන්නේ සසර ගමනට හේතු වෙන උපාදානයි මෙසේ මේ පෙන්වන්නේ. එනවා උන් දකින්න ඕනේ ඔය පදවල අර්ථය හුඟා විග්‍රහය සහිතයි. එක එක අවස්ථාවලේ උපාදාන කියන පදයේ ඒ තැනට ඔබින විදිහට අර්ථය ගන්න ඕනේ. ඉදල ගන්නකොට අර්ථය ගන්න එහෙමයි. නිසා මේ සසර ගමනට හේතු වෙන කාරණේ පෙන්වන පටිච්ච සමුප්පාදයටයි ඔය විදිහට කාම නිත්‍ති ගාම උපාදාන නිත්‍ති උපාදාන සීලබ්බත උපාදාන අත්වාද උපාදාන කියන ආකාරයෙන් මේ උපාදානේ විග්‍රහ කරගන්නේ. හොඳින් තේරුම් අරගන්න ඕනේ මේ උපාදාන කියන වචනේ අර්ථය ඔච්චරක් නෙමෙයි. ඔය එක පැත්තකට යෙදුනාම ගොඩනැගෙන අර්ථයයි. තව විදිහකට මේ උපාදානය යනකොට තවත් ආකාරයකට යෙදෙනවා. බුදු පියාණන් වහන්සේගෙන් අහනවා, කවුද වච්චගත පරිබ්‍රාජික ස්වාමීනි, මේ ඇවිලෙන ගින්නට උපාදානය මොකද්ද කියලා. මෙන්න මේ වෙලාවේදී ඇවිලෙන ගින්නට උපාදානය කුමක්ද කියලා අහන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, ඇවිලෙන ගින්නට දර උපාදානයි. දැන් හොඳ පැහැදිලි දෙයක්. ඊට පස්සේ අහනවා වච්චගත පරිබ්‍රාජික ස්වාමීනි, උඩ යන ගිනි සිල්වට ගිනි සොටුවට උපාදාන වෙන්නේ මොනවද? වට උඩ යන ගිනි සොටුවට හුලඟ උපාදානයි කියලා මම කියනවා. මේ ආකාරයෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා උපාදානයේ දෙන දෙපොළක් හිත සම්බන්ධ නැති දෙනක්. ගින්නයි දලයි අතර හිත සම්බන්ධයක් තිබුණේ නැහැ. උඩ යන ගිනි සොටුවයි හුලඟයි අතර හිතක සම්බන්ධයක් තිබුණේ නැහැ. නමුත් උපාදානයක් දෙපොළෙම තිබුණ බව පෙන්වනවා. එනම් මෙතෙන්දි දකින්න ඕනේ උපාදාන කියන වචනේට තැනට ඔබින අර්ථ තියෙනවා. පටලවා ගන්න නැතුව හරියට අර්ථ තේරුම් ගත්තාම අපිට ධර්මයේ තෝරා ගන්න හැකියාව ලැබෙනවා. ඒක ඇතන උපාදාන කියන විනාර්ථයකින්, ඒ වගේම සත්‍යයේ සැරිසැරීමේ සසර ගමන හට ගන්න හැදෙන උපාදානයේ තව අර්ථය. නමුත් පදේ එකයි උපාදාන කියන වචනේ. ඒ වගේම පටිච්ච සමුප්පාදයේ තුල පෙන්වන මේ පද පෙළ තුල ඒ පෙන්වන මූල අර්ථය පදාර්ථයක් තියෙනවා. අපි පදාර්ථය තෝරා ගන්න ඕනේ. ඒ පදාර්ථයෙන් ඒ කාරණය අපිට අවශ්‍ය දෙන යෙදෙනකොට ඒ යෙදෙන කාරණයේ කෙබඳු කෙබඳු දෙයක්ද මේ ආකාරයෙන් උපාදාන වෙන්නේ ආදී වශයෙන් තෝරා ගන්න ඕනේ. එහෙනම් දැන් අපි දකින්න ඕනේ උපාදාන වෙනකොට කියන්නේ මොකක් වෙනවා කියන්නේ මොකද්ද? උප කියනවා ආසන්නය, ආදාන කියනවා ඇදෙනවා. ආසන්නයට ඇදී සිටිනවා. ආසන්න කාරණේ වෙනවා. යමක් සිද්ධ වෙනකොට යම් කිසි දෙයක් ගොඩනැගීමට හෝ සිදු වෙන ක්‍රියාවලියට හෝ ආසන්නවම ක්‍රියාත්මක වීමට ආසන්නම කාරණේ වශයෙන් ඇදී සිටින වස්තුව හෝ හේතුව කුමක්ද? අන්න ඒක වෙනවා උපාදාන වුණා කියන්නේ ඒකයි. උපාදානයේ හිටියා. ආසන්නේ තමයි ඇදිලා හිටියා. ඒ කාරණේ සිද්ධ වෙන්නේ. අන්න ඒ වගේ යම් කිසි තැනකදී මේ තණ්හා මුල් කරගෙන ඇලුනහම මේ සතර ගමනට හේතු වෙන අත්‍යවශ්‍ය කාරණේ සිද්ධ වෙන්නේ ආසන්නව ඇලිලා බැඳිලා හිටින අවස්ථාවක් තියෙනවා. මෙන්න මේක දාපුවාම කියනවා සංහා පත්‍ය උපාදානං කියන උපාදාන කියන සිද්ධාන්තය සිද්ධ වුණා. කාමයේ මුල් කරගෙන, භවයේ මුල් කරගෙන, ඒ වගේම මිත්‍යා දෘෂ්ටියේ මුල් කරගෙන, ඒ වගේම මේක ආකාර සිලූත මුල් කරගෙන මේ ආකාරයෙන් ලෝක සත්‍යය මේ සතර ගමනට හේතු වෙන්නව තැන්වල බැඳෙනවා. මෙන්න මේ නිසා මොකද වෙන්නේ? ලෝක සත්‍යයට උපාදාන කියන කොටසක් සිද්ධ වෙනවා. දැන් මෙතෙන්දි දකින්න ඕනේ මේ උපාදානයේ පිළිබඳව මොකද්ද මේ උපාදානය කියන්නේ කියන එක තවත් විග්‍රහ කරලා තේරුම් අරගන්න ඕනේ. පංචස්කන්ධයත් පංච උපාදානස්කන්ධයත් එකක්ද දෙකක්ද කියන කාරණේ එක් අවස්ථාවක භික්ෂුන් වහන්සේලා අතර බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ප්‍රශ්නයක් මතු වුණා. මෙන්න මේ ප්‍රශ්නේ මතු වුණ වෙලාවේදී ඒ උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා මේ ප්‍රශ්නේ මතු වෙච්ච වෙලාවේදී අන්නේ උපාදානය කුමක්ද කියලා ආනකොට භික්ෂුන් වහන්සේලා කියනවා පංචස්කන්ධයමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. සමහර අය එතකොට මේක තේරුම් ගන්න බැරිවම චිත්ත නැමැති ග්‍රහපති අනාගාමී වෙලා හිට උපාසක කෙනෙක් ධර්මයේ පිළිඳන හසල දැනීමක් තියෙන කෙනෙක් ඒ ස්ථානයට ආපු වෙලාවක අන්න හොඳ කෙනෙක් ආව ධර්මයේ ගැන දන්න කෙනෙක් අපි චිත්ත ග්‍රහපතිගේ මේ ගැන අහමු කියලා බුදුරජාණන් අර කියන විසුන් වහන්සේලා මේ ආකාරයෙන් චිත්ත ග්‍රහපතිගෙන් මේ කාරණේ ඇහුවා. ඒ වෙලාවේ චිත්ත ග්‍රහපති අහනවා හොඳයි එහෙනම් මෙන්න මේ ටික තේරුම් අරගන්නකො කළු ගොනෙකුයි සුදු ගොනෙකුයි ඉන්නවා මේ ගොන් දෙන්නා ගොන් බානද නෑ ගොනු දෙන්නේ කෙනේ නම සෑනා කරගෙන ගැට ගහනවා දැන් ගොන් බානද දැන් ගොන් බාන ගොනු දෙන්නා වෙන වෙනම ඉන්නකොටත් ගොන් බාන නෙමෙයි සෑනා වෙනම තියෙනකොටත් බානටයි ති නෑ ගොනු දෙන්නා සෑනෙන් බැඳුලාම ගොන් බානා කඩගත්තා වාගේ උපාදානයක් හටගන්න නම් අන්න පංචස්කන්ධයට චන්දරාගයෙන් බැඳුලාම අන්නේ චන්දරාගයේ බැඳීම හේතු කරගෙන පංච උපාදානස්කන්ධය හට ගන්නවා. මෙන්න උපාදානය හට ගැනීම කියන්නේ මොකද්ද? පංචස්කන්ධයේ පිළිබඳ යම් චන්දරාගයක් ඇද්ද? අන්නේ චන්දරාගය නිසා තමයි මේ උපාදානය හටගන්නේ. දැන් හොඳින් තේරුම් අරගන්න ඕනේ. පංචස්කන්ධයේ පිළිබඳ චන්දරාගය කියනකොට මේ උපාදානය හටගත්තේ කුමක් අල්ලගෙනද? රූපස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ, විඥාන ස්කන්ධ කියලා. මෙන්න මේ ස්කන්ධ පහකින් මේ ලෝකයට අයිති සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු සහිත සියලුම ලෝකේ සම්බන්ධ වෙන ආකාරයේ සත්වයක හා සම්බන්ධ වෙන ආකාරයක් මෙන්න මේ ආකාරයෙන් ස්කන්ධ පහකින් විග්‍රහ වෙනවා. මෙන්න මේ ස්කන්ධ පහ පිළිබඳව ඒව හරි වැදගත් ප්‍රියයි මනාපයි යහපතයි කියලා මේ ආකාරයෙන් නිත්‍ය වශයෙන් සැප වශයෙන් ආත්ම වශයෙන් දෘෂ්ටි අරගෙන එබඳු දෘෂ්ටියකින් බැඳුනනම් හැඳුනනම් මෙන්න මේ විලාවේදී බැඳී සිටින ස්වභාවයක් එනවා මානසිකත්වයක් ගොඩනැගෙනවා අතහැර දමලා යන්න බෑ ඒ ඇතුලෙන් මොහොතක්වත් ඉවත් වෙන්න හිතෙන්නේ නැහැ එහෙනම් රූපස්කන්ධයේ රූප ඇතුළු කිරීමෙන් ඉවත් වෙන්න හිතෙන්නේ නැහැ ලැබෙන වේදනාවන්ගෙන් ඈත් වෙලා ඉන්න හිතෙන්නේ නැහැ ඒව ඇතුළු කරලා ප්‍රියමනාපයේ භුක්ති විඳින්න හිතෙනවා ඒ වගේම ලැබෙන සංඥාවන් පසුපස හඹායන හිතෙනවා එබඳු සංඛාර ගොඩනගමින් ඊට අනුකූලව ඒ මාධ්‍ය සුද්ධ කරගන්න එන්න ඒ මාධ්‍ය යන්ට හිතෙනවා ඒ වගේම එබඳු දේවල් ගොනු කරගත්ත මානසිකත්වයක් විඥානයේ වශයෙන් ගොඩනගාගෙන ඒ තුළ මේ පැවැත්ම ගිනිනවා ඇලිලා බැඳිලා මෙන්න මේ ආකාරයෙන් ඒවායේ බැඳෙන ස්වභාවයක් තියෙනවා ගලවලා ඉවත් කරන්න බැරි විදිහට බැඳෙන ස්වභාවයක් මෙන්න මේ ස්වභාවයට පත් වුණාම කියනවා උපාදානයට පත් වුණා එහෙනම් මේ විදිහට මේ ආකාරයෙන් මේ උපාදානය විග්‍රහ කරගන්න පුළුවන් ඒ වගේම රූප උපාදානස්කන්ධ වේදනා උපාදානස්කන්ධ සංඥා උපාදානස්කන්ධ සංඛාර උපාදානස්කන්ධ විඥාන උපාදානස්කන්ධ කියලා ස්කන්ධ පහකට බැඳෙන හැදෙන ස්වභාවිනුත් මේ උපාදානය කියවෙනවා. ඒ වගේම රූප පිළිබඳව වේදනා ශබ්ද පිළිබඳ ගන්ධ පිළිබඳ රස පිළිබඳ ස්පර්ශ පිළිබඳ ධර්ම පිළිබඳ යම් බැඳීමක් ඇද්ද ඒ ආකාරයෙන්ුත් මේ උපාදානය ගැන මෙතේම සඳහන් වෙනවා. එහෙනම් අපි දකින්න ඕනේ යම් තැනක උපාදාන වශයෙන් බැඳෙනවා නම් මොකද්ද වෙන්නේ? අන්නේ ආකාරයෙන් යම් කිසි බැඳීමක් ඇද්ද මේ ලෝකේ වටිනවයි කියන හැඟීමෙන් මමයේ මගේ යන දෘෂ්ටියකින් මේ ලෝකේ ඇඳිලා බැඳිලා මේ ලෝකේ අතරගන්න බැරි විදිහේ මානසිකත්වයක් ගොඩනැගුණාම කියනවා උපාදානයට පත් වුණා. මෙන්න මේ ආකාර උපාදානය තමයි සසර ගමනට හේතු වෙන සත්වයා භවයෙන් භවයේ අද්භවින් අද්භවට සැරිසරන්න හේතු වෙන්නේ මෙන්න මේ බඳු මානසිකත්වේ. අන්නේ කියන උපාදානස්කන්ධය අපි තේරුම් අරගන්න ඕනේ. එබඳු වන්නා උපාදානස්කන්ධය තුලින් අපිට මේ කියන ධර්ම මාර්ගයේ තේරුම් ගත්තා නම් උපාදානයේ උපාදානයේ හැටියට වටහා ගන්නවා උපාදානයේ හේතුව වටහා ගන්නවා උපාදාන නිරෝධය නිසා ඇතිවෙනා වූ සාන්ත වූ ප්‍රණීත වූ නිවන තේරුම් ගන්නවා උපාදාන නිරෝධ කරන මාර්ගය වටහා ගන්නවා කියන මෙන්න මේ කාරණා හතර පිළිබඳ දැනීම පහළ වුණා නම් උපාදානයේ පිළිබඳ ඥාන හතරක් පහළ වුණා කියන කාරණේ අපිට අහන්න දකින්න ලැබෙනවා දැනගන්න පුළුවන් වෙනවා. අන්න එහෙම තේරුම් ගත්තා නම් උපාදානයේ මුල් කරගෙන උපාදානයේ හේතුව දැකලා උපාදාන නිරෝධ කරලා උපාදාන නිරෝධයෙන් කරන මාර්ගය අනුගමනය කරගත්තාම අන්නේ නිරෝධ කිරීමේ කාර්යය සිද්ධ වෙනවා. මේ ආකාරයෙන් උතුම් නිවන් සාක්ෂාත් කිරීමේ හැකියාව පහළ වෙනවා. හොඳින් තේරුම් අරගන්න ඕනේ මෙන්න මේකේ උපාදානයේ තේරුම් ගන්න ඕනේ. උපාදානයේ නිසා ඇතිවෙනා වූ භවයේ තේරුම් අරගන්න ඕනේ. එහෙනම් උපාදානෙ මොකද වෙන්නේ? භවයට හේතු වෙනවා, භවේ ජාතියට හේතු වෙනවා, ජාතිය ජරා මරණ ආදී දුක්ඛන්දරාවට හේතු වෙනවා කියන කාරණේ පරිත්‍රාණපන්නව විග්‍රහ වෙනවා. අද අපි තේරුම් අරගන්න ඕනේ අන්නේ ආකාරයෙන් දැන් උපාදානය කියන්නේ මොකද්ද කියලා අපි තේරුම් ගත්තා. උපාදානයේ හේතුව මොකද්ද කියලා බැලුවා. තණ්හා පත්‍ය උපාදාන කියන සිද්ධාන්තයේ පරිදි ඇලීමෙන් බැඳීමෙන් යම් තැනක හිත හටගත්තා නම් ඒක ප්‍රියයි මනාපයි කියලාම බලන්න පටන් ගත්තා නම් ප්‍රියමනාප ආස්වා ජනක අන්දමින් නම් මානසිකත්වයේ ගොඩනගා ගත්තේ ඒක අත්හැරලා දාලා යන්න බැරි බැඳීමක් හටගන්නවා. යාළුකමක් හටගත්තාම හිත මිත්‍රකමක් හටගත්තාම ළඟ ඇතුළටපත් වුණාම මොකද වෙන්නේ? ළඟ ඇතුළ නිසා ඒක අත්හැරලා යන්න බැරි දාලා යන්න බැරි බැඳීමක් හටගන්නවා. මෙන්න මේ ආකාරයෙන් තණ්හා උපාදානයට හේතු වෙන ආකාරයේ මේ ආකාරයෙන් තේරුම් අරගන්න ඕනේ. එන උපාදානස්කන්ධයක් හටගත්තා නම් උපාදානස්කන්ධ පහකට බෙදලා අපි රූප උපාදානස්කන්ධය කියලා එකක් කිව්වා. මොනවද එතන කිව්ව රූප? රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප. ඒතර මේ කියනවා ඔක්කොම ධර්ම රූප, මනෝ රූප වශයෙන් උගැලෙනවා. මෙන්න මේ ආකාරයෙන් රූපයන් උපනැංගිලා පේනවා නම් මනසට විද්‍යාමාන වෙනවා නම් මතුවලා පේනවා නම් වර්ණවත්ව ඒ වගේම ආකාර ඇතිව හැඩතල සහිතව යම් ආකාරයෙන් උපනැංගිලා පේන යමක් ඇද්ද මේවා තමයි මනසට ගෝචර වෙන රූප කියලා කිව්වේ. එනම් රූප රූප ශබ්ද රූප ඒවත් යම් කිසි ආකාරයෙන් මේ ආකාරයි කියලා ආකාර මතුවලා පේනවා. ගන්ධ රූප ගන්ධයක ස්වභාවය, රස රූප රසයක ස්වභාවය, මේ ඔක්කොම රූප කියන කොටසලයි වැටෙන්නේ. මෙන්න මේ බඳු වන්නාමයෙන් හටගත්ත ස්කන්ධයක් කියන්නේ පොදියක් මහ කන්දක්. කන්දක් කියන එක ස්කන්ධ කියන්නේ. රූපස්කන්ධ කියන්නේ මෙන්න මේවෙන් ගොඩ ගහලා අපි හදාගත්ත ගොඩක්. මනසේ ගොඩ ගහගන්න මේ ආකාරයන් නිසා මොකද්ද වෙන්නේ? අපි ළඟ හට ගන්නවා මේවා හරි ප්‍රියයි මනාපයි යහපතයි කියන මේ හැඟීමට බදාගෙන රූපස්කන්ධයේ රූප උපාදානස්කන්ධයක් කරගන්නවා. අනිබඳු රූපයන් කෙරෙහි වටිනවයි කියලා බැඳුනහම රැඳුනහම අන්නේ තුලින් හට ගන්නා උදයක් තමයි අපි රූප උපාදානස්කන්ධය කියන්නේ. ඒතර වේදනා උපාදානස්කන්ධය කියලා අපි කිව්වේ ඒත් ඒ උපාදානයේ පෙන්නපු තවත් ඒ රූපයන් ඇතුළෙන් ලැබු තව ක්‍රමයක්. මේ රූපය ප්‍රියයි මනාපයි යහපතයි නිත්‍යයි සැපයි ආත්මයි කියන දෘෂ්ටියෙන් මේවා අල්ලාගෙන ඇසුරු කරන්න ගියා නම් මොකද වෙන්නේ? අන්නේ විලාදී අපි තුල ඇතිවෙනවා එක්තරා දෙයක්, ඒ පිළිබඳව බැඳීමක් හටගන්නවා. අන්නේ ඇති වෙනකොට මොකද අපිට ඇති වෙන්නේ? අන්න රූප පිළිබඳව ඇතිවෙනවා දැනීමක්, වින්දනයක්. ඒවා ප්‍රියයි මනාපයි යහපතයි කියලා හැඟීමක් අරගත්තොත්, ආස්වාද සහගතව ගත්තොත් සැප වේදනා වශයෙන් විඳිනවා. ඒකට විරුද්ධ දෙයක් එනවායි කියලා දැනගත්තොත්, කටුක දෙයක් මතුවෙනවා කියලා දැනගත්තොත් ඒ ස්පර්ශයක් නම් ආවේ දුක් වේදනා කියලා අපි ඒකෙන් දුක් වෙනවා, දුක් විඳින පැත්තට වැටෙනවා. එහෙනම් මේ ආකාරයෙන් සැප වේදනා දුක් වේදනා කියන දෙකේම මධ්‍යස්ථ දෙයක් ආවොත් උපේක්ෂා වේදනා කියලා ඒ වෙතත් වෙන ගන්නවා. මෙන්න මේ ආකාරයෙන් සැපයි කියලා හිතලා ඇලෙනවා නම් ඒ වගේම විරුද්ධ දෙයක් එනකොට ගැටෙන එකක් මෙයාද ඇලෙන දේ රැක ගන්නමයි. එහෙනම් ඒ සඳහා අපි ඒපසුපස හඹා ගිහිල්ලා අත්තරින්ද බැරුව එවඳු වේදනාවල ඇලීමක් ඇති නම් මේවට කියනවා වේදනා උපාදානස්කන්ධ. මෙන්න මේ ආකාරයෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ අවස්ථාවන්ට බැඳිලා හැදිලා එන මානසිකත්වයේ ගොඩනැගෙන්නේ ඇත්ත ඇති ආකාරයෙන් නොපෙනී නිත්‍යයි සැපයි ආත්මයි කියන මේ දෘෂ්ටියෙන් බැඳිලා ඒ අනුව කල්පනා කරපු නිසා. ඒක අපි දකින්න ඕනේ. උපාදානයේ හේතුනේ මොකද? වටිනවා කියලා ආපු හැඟීම. වටිනා බවක් නැහැ කියලා ධර්මානුකූලව දකිනකොට අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දැක්කනම් ඒ උපාදාන කරපු කාරණේ උපාදානයේ නැවති ධර්මතාවය. අන්න දකිනවා ඇලෙන්න බැඳෙන්න හරයක් මේ ලෝකේ නැහැ නේද කියන ආව වැටහීම එනවා. මෙන්න මේ වැටහීම එනකොට මොකද වෙන්නේ? උපාදානයේ තිබුණ අවස්ථාව නැති වෙලා යනවා. යථාභූතේ ලැබෙනකොට උපාදාන නිරෝධ වෙනවා. අන්න උපාදානයේ උදා වෙන්නේ ඇත්තට ඉරපත් වුණාම මොකද වෙන්නේ? ඒ තැනත්තාට සසර ගමනට හේතු වෙන බැඳීමක් තිබුණා නම් ඒක කලයිමක් එතනත් කඩලා ගියා නම් එයින් එහාට උපාදාන නිරෝධ නම් භව නිරෝධයි, භව නිරෝධ නම් ජාති නිරෝධයි, ජාති නිරෝධ නම් ජරා මරණ ශෝක පරිණීව දුක්ඛ දෝමන සුපාය සියල්ලම නිරෝධයි කියන තත්ත්වයටපත් වෙලා නිරෝධයෙන් නිවන් සාන්තිය උදා කර ගන්නවා. මෙන්න මේ ආකාරයෙන් උපාදාන නිරෝධ කරලා මෙතෙන් ලබා ගන්නට නම් උපාදානයන්ගේ ආදීනව දකින්න ඕනේ. අත්තරී නොවැළී මිදී යාමේ ආනිසංසේවත් නිවනේ ආනිසස දකින්න ඕනේ. ධර්මානුකූලව මෙසේ යථාර්ථයෙන් සිහි කරන්න පටන් ගත්තාම ආර්ය මාර්ගයේ පූර්ණ වෙන්නේ ඒ ක්‍රමයටයි. අන්නේසේ ආර්ය මාර්ගයේ පූර්ණ කරන උපාදාන නිරෝධ කරලා උතුම් නිවන් සාක්ෂාත් කරන අධිෂ්ඨාන කරගන්නට